දේශනාව සම්බන්ධ කරගන්න පටන් ගන්න. තෙරුවන් සරණයි හැම දෙනාටම. මම ඉතා ගෞරවයෙන් අද ධර්ම දේශනාව ආරම්භ කරන්න අපේ අතිපූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා.
හොඳයි, සාදු නමුලයක්
පවත්වනවා.
සාදු නමස්කාරය.
නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒති සරණං සහිතෝ.
ඒති සරණං සහිතෝ.
පංචශීල සමාදානය. මාර්ගඵල නිවන් පිණිසම.
මාර්ගඵල නිවන් පිණිසම.
හේතු වේවා.
හේතු වේවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සත් සත්
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සාස්තා
ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණ පුරණ කාරුණික පින්වත්නි හදිසියේ නමුත් අද දවසේ මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් පවත්වන්නට නිමිත්ත බවට පත්ුනේ මේට වසර 13කට ඉහත හදිසියේ අභාවයට පත්වන්නට යෙදුණු අමිත් මුනිවින්දර දාස මහත්මානන්ගේ ගුණානුස්මරණය කරමින් එතුමා ගැන මේ බණ අහන බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්නට පුළුවන්. එහෙත් අපේ රට වෙනුවෙන් තිවිදුන් කෙනෙක් හැටියටයි අපට හඳුන්වා දෙන්නට වෙන්නේ. පසුගිය යුද සමයේ ලංකාවට ගෙනෙන අවි ආයුධ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ කරලා එතුමගේ අනුමැතියෙනුයි ඒ හැම දෙයක්ම ලංකාවට ගෙන ආවේ. අපි දන්නවා අවි ආයුධ වෙළඳාම කියලා කියන්නේ මාෆියාවක් ලංකාවට අහිතකර කිසිවෙකුට ඉඩ නොතැබූ එතුමාගේ ජීවිතය එබඳු අවස්ථාවකදී හදිසියේ මතුරු දන්ව ගියා. ඉතින් එවන් විරුවෙකුගේ 13 වෙනි ගුණ සමරුව නිමිති කරගෙන ඒ දයාබර පුතණුවන් මෑණියන් ඇතුළු ඥාති හිතයිසීන් මූලිකත්වයේ තබාගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. හමිත් මුනීන්ද්‍ර දාස මහත්මයාණන්ගේ සමකාලීනව සහායකයෙකු වූ රවීන්ද්‍ර කොග්ගලගේ මහත්මාගේ සංවිධායකත්වයෙන් කින් ඇති හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාපත් කරලා තියෙනවා. විශේෂයෙන් අද අපට කැමැති තැනකට ගිහිල්ලා කැමැති පරිසරයක ඉඳගෙන බණක් දහමක් අහගන්න නොලැබී ගිය කාල පරිච්ඡේදයක්. ධර්මයේ දුර්ලභ බව තව තවත් අපි කාටත් දැනුණු අවධියක් හැටියටයි ලෝ පුරා වාසය කරන හැම දෙනෙක්ම පසුගිය කාලය හඳුනාගත්තු. අන්තර්ජාලය නවීන තාක්ෂණය නොයෙදෙන්නට අපට මෙහෙම ධර්මයක් මේ මාස තුන හතර මුළුල්ලේම ශ්‍රවණය කරගන්න නොලැබෙන්නට තිබුණා. මේ පහසුකම් ලද නිසා ඉඳ හිට හෝ මේ හැමත තථාගත සද්ධර්මය ශ්‍රවණය කර ගැනීමේ හැකියාව ශක්තිය ලබන්නට පුළුවන් වුණා. ඉතින් අද දවසෙත් මේ පහසුකම් ලබාගෙන තම තමන්ගේ නිවෙස් තුල හුදකලාව වාසය කරමින් මේ සද්ධර්මයට සවන්පත් යොමන්නට සූදානම් වන වෙලාව. ඉතින් අද දවසේ අපි විශේෂ මාතෘකාවක් ඇතුළත ගාථා ධර්මයක් යොදාගත්තේ නැත. අපි අදහස් කළා මරණය මූලික කරගෙන ඒ ගැන ටිකක් ඈතට සොයන්න විමසන්න. මරණය කියනකොට මේ කාලය තුල කාට කාටත් දැනුණු දෙයක් මරණ භය. මරණය කියන වචනේ ඇහෙනකොටම අපට දැනෙන්නේ බියකරු අදහසක්. සාමාන්‍ය සමාජයේදී මරණය කියන වචනේවත් භාවිතා කරන්නට අකමැති, භාවිත නොකළ යුතු තරමේ අවකැපෙන වචනයක් හිතියටයි සමාජයේ හඳුන්වන්නේ. මරණය ගැන කතා කරන්න, මරණය ගැන හිතන්න, මරණය ගැන අහන්න බොහෝ දෙනෙක් අකමැති. සමාජ පිළිගැනීම් එසේ වුවත් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිව්වනක් පිරිසට අමතා දේශනා කළේ මරණ ධම්මෝ මි මරණං අනතිතෝති අභින්නං පච්ච වෙක්ති තබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අභින්නං පච්ච වෙක්ති තබ්බං. ගිහි පැවිදි අපි හැමෝටම නිතර නිතර අරමුණු වශයෙන් තබාගෙන සිහි කළ යුතු, මෙනෙහි කළ යුතු, සෙවිය යුතු ධර්මතාවයක් හැටියටයි උන්වහන්සේ පිළිබඳව ලෝකයට හඳුන්වා දුන්නේ. නිසා මරණය කියන වචනය අතහැරලා අමතක කරලා සැඟවිය යුතු අදහසක් නෙමෙයි. ඒක හෙළි කරගත යුතු, විවෘත කළ යුතු, හඳුනාගත යුතු ධර්මතාවයක් හැටියටයි ඉන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ. අප තුළ මහා වීර්යයක්, අප්‍රමාදයක් උපදවාගෙන සිහි නුවණ අවදි කරගෙන නිවන දක්වා හේතු උපනිශ්‍රේතා සලසාලන සෙවීමක්, මරණය පිළිබඳව සෙවීම. මරණය ගැන කතා කරනකොට අපට දේශනාවෙහි හමු වෙනවා අදහස් තුනක්. සම්මුති මරණ කියලා වචනයක් හම්බ වෙනවා, ක්ෂණික මරණ කියලා වචනයක් හම්බ වෙනවා. සංච්ඡේද මරණය කියලා තව වචනයක් හම්බ වෙනවා. බොහෝ තැන්වල මරණය ජරාවත් එක්කම එකට බැඳිලා කතා කරන අවස්ථා තමයි බොහෝ විට දකින්නට ලැබෙන්නේ. ජරා මරණය හේත කොතෙක් දුරට ඒ සෙවීම ගැඹුරු වෙන්නට ඕනද? ජරා මරණං ච පජානාති, ජරා මරණ සමුදයං ච පජානාති, ජරා මරණ නිරෝධං ච පජානාති, ජරා මරණ නිරෝධගාමිනී පටිපදං ච පජානාති. එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨී හෝති, උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු සද්ධම්මන්ති. ඒ පිළිබඳව සොයන කෙනෙකු කෙබඳු තැනකින් නිමා වෙනවද කියන එක ඒ දේශනා පාඨය තුළින් වඩ වඩාත් පැහැදිලි කරලා තියෙනවා. ධර්මයට පැමිණි ආර්ය ශ්‍රාවක භාවය දක්වා, නිවන සාක්ෂාත් කිරීම දක්වා එන්නට ඇති ගමන් මගක් පිළිබඳවයි ඉන් කියවුනි. එනිසා අපිට මේ මරණය පිළිබඳව සොයා බැලීම ගාත්ම වැදගත් වෙනවා. අපේ කේමනක් තියෙනවා, හදිසි වුණාම කොරස් කටෙත් අත දාගන්න බැරි වෙනවායි. කොරහ කියලා කියන්නේ කට ලොකු භාජනයක්. හදිසි වුණොත් ඒකට අත දාගන්න අමාරු වෙනවා. අන්න ඒ වගේ මරණය ගැන අපි අමතක කරලා සිහි කරලා බලන්නේ නැතුව සංගවන්න උත්සාහ කළා. මරණය යනු හරිම සාධාරණ ධර්මතාවයක්. බාලද තරුණද, ධනවත්ද නිර්ධනද, සැපවත්ද දුප්පත්ද, උගත්ද නූගත්ද කියන මේ කිසි බෙදීමක් නෑ. හැමෝම වැළඳ ගන්න ලෝකේ තියෙන සාධාරණ ධර්මතා අතරින් තවත් එක් ධර්මතාවය මරණය කියලා. ස්වේ සත්තාම පුඤ්ඤිද්ධි බුද්ධි බුද්ධි දිනද්වය ඝාතේසි මරණං කිප්පං කාතුමාදිසති. මේ ලෝකේ පහළ වෙච්ච මහා දාර්ශනිකයෝ, මහා අධිරාජ්‍යෝ, මහා සෙන්පතියෝ, ඒ වගේම බුදු පසේ බුදු මහරහත් ආර්ය උත්තමයන් වහන්සේලා මේ කාටවත් මේ ධර්මතාවයේ ළඟ නතර වෙන්න උනා. ඒ ඉක්මවා යන්නට බැරි ධර්මතාවයක්. ඉතින් ලෝකයේ බඳු අයට සිද්ධ වුණා නම් මා ගැන කවර කතාවක්? අපි හැමෝටම ඒ ධර්මතාවයේ සාධාරණ වෙන. එනිසා අපි එක සංගවල වහල තබන්න නිමෙයි හැර විවෘත කොට බලන්නටයි උන්වහන්සේ අපිට අභින්නම් පච්ච වෙක්කිතබ්බ දේශනාවේදී නිතර නිතර සිහි කළ යුතු කාරණා ඇතුළ දේශනාවේදී පැහැදිලි කොට වදාළේ මේ ලෝකයට සම්මුති මරණය පිළිබඳව යම් අදහසක් වැටහෙනවා. අපි හැමෝගෙම ජීවිත පවතින්නේ උභෝමේව මරණම්. අපි හැමෝම ඉන්නේ දෙපැත්තකින් මරණේ තියා. අපි හැමෝම මෙරිලයි ඉපදුනේ. ඉපදිලා ආපහු මැරෙන්නයි සූදානම්. ජීවිතයට පෙරත් මරණය පසුත් මරණය දෙපසකින් මරණය තබාගෙනයි අපේ ජීවිතේ පැවතින්නේ. මෙසේ පවතින ජීවිතය තුළ ලෝක සම්මතයේ තුළ මරණය කියන අදහසක් අපි පහසුවෙන් හඳුනා ගන්නවා. ඒ සම්මත අදහසත් එක්කයි අපි ඒ පිළිබඳව බියජනක අදහසක් හිතට නගා ගන්න. මරණය කියන කොටම අපේ හිතට නැගෙන දර්ශන තියෙනවා. ඒ මොන වගේ අවස්ථාවක්ද කියන්නේ? අපි ටිකක් මෙන්න මේ ආධ්‍යාත්මික අධ්‍යක්ීම් එක්ක මේ පිළිබඳව සෙවීම විමසීම හුඟක් වටිනවා. අපි සම්මුති හා එක් මේ ක්ෂණික මරණය පිළිබඳව වෙන්වෙන් හොඳින් හඳුනාගත්තු අපට හිමි වෙන මරණය සමුච්ඡේද මරණය. අපි දන්නවා ධර්මාවබෝධයේ කෙළවරට පැමිණි උතුමන් වහන්සේලා කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං නිත්තත්තා යාති පජා. නුවණින් දකිනවා ජාතිය ක්ෂය වූ බව, බඹසර වැසෙනීම වූ බව, අනුපාදා පරිනිර්වාණය පිණිස තව කළ යුත්තක් නැත කියලා, කෙලෙස් මර මහා තැබූ බව උන්වහන්සේලා නුවණින් දන්නවා දකිනවා. ජාතිය ඇත ජරා මරණයෙන් තොරනේ. ජාතිය යම් තැනකද ජරා මරණයේ එතන තියෙනවා. එතකොට මේ ජරා මරණය කියන ධර්මතාවය අපට විතරක්ම සාධාරණ ධර්මතාවයකුත් නෙමෙයි. මේ මිනිස් ලෝකයට විතර සාධාරණ ධර්මතාවයක් නෙමෙයි. හවීචියේ පටන් නේව සංඥා නා සංඥා 31 වෙනි බඹතලයේ දක්වා ඒ හැම තැනකටම ජරා මරණය සාධාරණ ධර්මතාවය. එහෙම තැනකටම සාධාරණ වෙන්නේ ඒ හැම තැනකම ජාතිය ඉපදීම ස්කන්ධයන්ගේ හට ගැනීම ආයතනයන්ගේ පහළ වීම සිද්ධ වෙන නිසා ඛණ්ඩානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති ස්කන්ධ පහක් වේවා පංචවෝකාර ස්කන්ධ හතරක් වේවා චතුවෝකාර ස්කන්ධ එකක් වේවා ඒකවෝකාර මේ තුන් ආකාරයෙන් යම් ආකාරයකින් ස්කන්ධයන්ගේ හට ගැනීමක් පහළ වීමක් වේ නම් ඒ උපතයි ඒක සම්මුති වශයෙන් දකින්නත් පුළුවන් ඒ ක්ෂණික වශයෙන් දකින්නත් පුළුවන් යම් තැනක ජාතිය හේතු ඊ හටගත්ත ස්කන්ධ ධර්මයන්ගේ ලක්ෂණය තමයි කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් අවබෝධ කළත් නොකළත් හටගත්ත ධර්මයන්ගේ ලක්ෂණය ජරාම්පිපත්ව මරණ ජරාවටපත් වෙලා මරණයට යාම ජරා මරණය ඒ හැම තැනකටම සාධාරණයි කියන්නේ නිසා එනිසා මේ ජරා අපි අකමැති ජරා මරණයෙන් ගැලවෙන්න මේ තිස්සෙක් භවයේ කොතනවත්ම තැනක් නෑ ඉඩක් නෑ නේව සංඥා නා සංඥා බබතලයට ගොඩ වුණා එතන ජරා මරණේ ඒ බ්‍රහ්ම රාජවරුන්ට කල්ප 84000ක් ආයු ඇතුව ජීවත් වුණා ජරා මරණේ සාධාරණ ධර්මතාවය එනිසා මේ තුන් ලෝතලේ ජරා මරණයෙන් ගැලවෙන්න එන කාටවත් නැහැ. නන් තලිකේ නසමුද්ද මජ්ජේ නපබ්බතානං විවරන්ත. අහසෙව මහමූද මැදම පර්වත ගුහාවකව ඊට රැකවරණයක් සලසන තැන කුලවත් ඉනිසා මේ තුන් භවයටම සාධාරණයි ජරා මරණ. එතකොට යම් කෙනෙක් ජරා මරණයට අකමැති නම් ජරා මරණේ මිහිසුණු බියකරු දුක්ඛදායක බව දන්නවනම් දකිනවනම් ඒක වහලා සැඟවෙන්න තැනක් නේ. ජරා මරණයෙන් තොර තැන ජරා මරණයෙන් නිදහස් වෙච්ච සේම භූමිය සයාගෙන යන්න වෙනවා. මහා කරුණික බුදුහාමුදුරු අපට මරණය ගැන හොයන්න කිව්වේ නිසා සතර අපායට විතරක් නෙමෙයි මරණය මනුෂ්‍ය ලෝකයටත් ජරාම මේ ජරා මරණේ තියෙනවා දිව්‍ය ලෝකෙට යන්න ඕන කියලා හිතුවත් දිව්‍ය ලෝකේ ජරා මරණයෙන් තොරනේ දිව්‍ය ලෝකේ ජරා මරණේ එනවා රූපී බබලෝට යන්න ඕන කියලා හිතුවත් එහෙ කියත් ජරා මරණයෙන් නිදහස් නෑ අරූපී බඹලොවට ගියොත් බේරෙන්න පුළුවන් කියලා හිතුවා. එහාට ගියත් ගැලවෙන්න පුළුවන් කම. මේ ගැන හොයන කෙනාට හමු වෙනවා මේ තිස්සේ තලය තුල මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මේන් තොර තැනක් නැහැ කියලා හඹ. එහෙනම් ලෝකේ මේ දුකෙන් ගැලවෙන්න පුළුවන් තැන, ජරා මරණයෙන් මිදෙන්න පුළුවන් තැන ලෝකෙ නැද්ද? තියෙන්න විදිහක් නැද්ද? මහබෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැකලා මේ ජරා මරණයෙන් තොර සැපතක් නේද හොයාගෙන ගියේ? එහෙනම් උන්වහන්සේ හොයාගත්තේ ඒ අජරාමර නිවන නේද? එතන නේද මේ ජරා මරණයෙන් නිදහස් වෙන තැන ඇත්තේ? අන්න හොයා බලපු කෙනෙකුට නිදහස් වෙනවා නම් මේ ලෝකෙ වෙන තැනක් නෑ. මහබෝසතාණන් වහන්සේම නේව සංඥා නා සංඥා අටවෙනි සමාපත්තිය දක්වා වඩලා ජරා මරණේ නිදහසක් ඒ තැනද නොමෙති බව වටහාගෙන ඒ හැරදමා ගයාන් ශීර්ෂයට වැඩම කළ බව අපි තුන්චි කාලෙම ඉගෙන ගත්තේ. එහෙනම් අපි දැන් හොයන්න ඕන ඒ ජරා මරණය ඒ තරම් ගැඹුරු නම් මේ විශ්වයටම සාධාරණ එබඳු තැනකින් ගැලවෙන්න ක්‍රමයක් පිළිවෙත ලෝකෙට තියෙන්න ඕන. එහෙම ක්‍රමයක් ඇති නිසායි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ජරා මරණයෙන් තොරව ඒ අජරාමර වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. එතකොට අපි සම්මුතියේ කතා කරනවා මිනිස්සෙක් මැරුණා, දෙවියෙක් මැරුණා, සිව්පාවෙක් සතෙක් මැරුණා. දැන් මේ වචනේ ඇහෙනකොට ඒ සම්මත අදහස අපේ හිතට දැනෙන. ඒ දැනෙන අදහස තුල තියෙනවා කලකට පෙළ මේ ලෝකයේ උපත ලද කෙනෙක් අඩු වැඩි වශයෙන් යම් කාලයක් ජීවත් වෙලා අසවල් දවසේ අසවල් වෙලාවේ නියගියේ කියන අදහස. අමිත් මුනේන්ද්‍රදාස මහත්මයා ගැන අපි කතා කළොත් මහවල් දවසේ
ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා නැවතත් ධර්ම දේශනාව ආරම්භ කරන පවත්වාගෙන යන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ.
තුන්වත්නේ අපේ අවසාන භාගයේදී කතා කරන්නට උත්සාහ කළේ සම්මුති මරණය පිළිබඳව. කෙනෙකු මිය ගියා කියනකොට ඒ තුල අපට කියවෙනවා කලකට ඉහත ඉපදිලා කලක් ජීවත් වෙලා මෙලව හැරගිය බවයි ඒ මරණය කියන අදහසෙන් අපට පැහැදිලි වෙන්නේ. එතකොට උපතක් තියෙනවා විපතක් තියෙනවා ජාතිය තියෙනවා මරණය තියෙනවා. ඒ අතරත ජීවත් වෙච්ච කෙනෙක් ඉන්නවා. මෙන්න මේ ජීවත් වුණු කෙනෙකුගේ නියයාම පිළිබඳවයි අපි සම්මුති මරණය කියන තැනින් අදහස් කරන්නේ. ඒක සත්‍යක සිව්පාවෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. ඉපදිලා කලක් ජීවත් වෙලා ජීවත් වෙච්ච කෙනාගේ අභාවය පිළිබඳවයි සම්මුති මරණය තුළින් අපි අදහස් කරන්නේ. මෙන්න මේ සම්මුති මරණය මත තමයි මේ ලෝකේ අපි බොහෝ විට කුසල ප්‍රතිපදාවන් පවා ගොඩනැගිලා තියෙනවා. ඉපදිලා කලක් ජීවත් වෙලා මිය යනවා, මරණය අවසන්නේ නැවත උපතකින් ආරම්භ වෙනවා, ආයි කාලයක් ජීවත් වෙනවා, ආයි මිය යනවා, ආයි උපදිනවා, කලක් ජීවත් වෙනවා, මියනවා. මේක තමයි සත්‍ය සම්මුතිය. අඛණ්ඩව නැරෙමින් උපදිමින් යන සත්වයෙකු පිළිබඳව, පුද්ගලයෙකු පිළිබඳව අපේ අදහස් බොහොම ස්ථාවරව පිහිටලා තියෙන්නේ මෙන්න මේ වටපිටාව තුළ. එතකොට අපට හැමතිස්සෙම උපන් කෙනෙක්, මියගිය කෙනෙක් මේ පුද්ගල සංකල්පයත් එක්කමයි ඒ සම්මත උපත මරණයත් කියන දෙක පිළිබඳවම අපට හම්බ වෙන්නේ. ලෝකයට බොහෝම ප්‍රකටයි අහවල් දවසේ ඉපදුණා, අසවල් දවසේදී මියගිය. ඒ උපතත් මරණයත් අතරත මෙබඳු කාල පරාසයක් අඩු වැඩි වශයෙන් ඔහු ගෙවා දැමුවේය කියන අදහස අපිට හුඟා ප්‍රකට. ඒක තමයි සම්මත පිළිගැනීම. ඒක බොරුවක්ම නෙමෙයි. ඒකට කියන්නේ සම්මුති සත්‍ය කියලා. සම්මතය තුළ ඒක ඇත්ත. හැබැයි අපි පරමාර්ථයට යනකොට සම්මුතිය ඇත්තක් වෙන්නේ නැහැ. එනිසා අපි සම්මුතිය පිළිබඳව, පරමාර්ථය පිළිබඳව ගැඹුරින් සොයා බැලිය යුතු වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ජීවිතය කියලා කියන්නේ සක්‍රීය මොහොතක්. පහන් දැල්ලක් දෙස බැලුවොත් දැල් වෙන විදුලි බුබුල දිහා බැලුව අර සම්මතය තුළින් අපට දකින්නත් පුළුවන්. අසවල් වෙලාවේ මේ පහන විදුලි බුබුල දැල්ලුවේය. තාමත් ඒ පහන විදුලි බුබුල දැල්වන්නේය. තව නොබෝ වෙලාවකින් මේ පහන නිවී යන්නේය. පහනේ දැල්වීමක් තියෙනවා, නිවී යාමක් තියෙනවා. ඒ දැල්වීමත් නිවීමත් අතරත කාලයක පැවැත්මක් අපට හම්බ වෙලා තියෙනවා. අර සම්මතේමයි එතන තියෙන්නේ. හැබැයි අපි මේ අදහස සම්මතයෙන් එහාට බැලිය යුතු වෙනවා, විමසිය යුතු වෙනවා. අපට හැමතිස්සෙම හම්බ වෙන්නේ ඵලය. ඵල ධර්මතාවයෙන් ඒ ඵලය හේතුව වූ ප්‍රබවය සංගවිලම හිලා තියෙනවා. ඒක පියවිය හැට පේන එකක් නෙමෙයි. ඒක නුවණසින් බැලිය යුත්තක් වෙනවා. අපි පහන් දෙල්ලෙන් ආලෝකයක් දකින්න ආලෝකයක් දකින්න අපට ලැබෙන ආලෝකය පිච්චුණු තෙල් නිසා ලැබෙන්නේ නැහැ. නොපිච්චුණු තෙල් නිසා ලැබෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න, පිච්චිච්ච තෙල් වලින් ආලෝකය අපට ලැබෙන්නේ නැහැ. නොපිච්චුණු තෙල් වලින් අපට ආලෝකය ලැබෙන්නේ. නොදෙවුණු විදුලි ඒකකයක් නිසා අපට ආලෝකය ලැබෙන්නේ. දෙවුණු විදුලි ඒකකයක් නිසා අපට ආලෝකය ලැබෙන්නේ. පිච්චුණු දෙයිනු නොපිච්චුණු දෙයිනු අපට ආලෝකය ලැබෙන්නේ නැත්තම් ලැබෙන්නේ මොකින්ද? පිච්චෙනදී. එතකොට පිච්චුණු කියලා කියනකොට අතීතයි. නොපිච්චුණු කියනකොට තාම වෙලා නැහැ. අනාගත. පිච්චෙන කියනකොට වර්තමාන. වර්තමාන තෙල් බිඳ දවමිනුයි ආලෝකය. පිච්චුණු දෙයින් ආලෝකය ලැබෙන්නේ නැහැ. නොපිච්චුණු තැනින් ආලෝකය එන්නේ. වාහනයක් ගැන හිතුවොත් පිච්චිච්ච තෙල් වලින් අපේ වාහනේ ඉදිරියට යන්නේ නැහැ. ටැංකිය තියෙන නොපිච්චුණු තෙල් වලින් ඉදිරියට යන්නේ. පිච්චෙන තෙල් වලින්මයි ඉදිරියට යන්නේ. එතකොට මෙන්න මේ කාලය පිළිබඳව ප්‍රශ්නය ටිකක් විමස ගන්න වෙනවා. අතීතයට ගිය දේන් හෝ නොආවා වූ නොහටගත්තා වූ දෙයින් හෝ අපට හමු වෙන්නේ නැහැ කිසිවක්. එතකොට මේ වර්තමානය කියලා කියන්නේ මේ සක්‍රීය අවස්ථාව. වර්තමානය කියලා කියන්නේ සක්‍රීය අවස්ථාව. පහන් දෙල්ලක් දල්වපු වෙලාවේ ඉඳලා බොහෝ වෙලාවක් දැල් වෙලා නිවි යන බවකින් අපි දකිනකොට නොනිවි පවතින දැල්ලක් අපට හම්බ වෙලා. ඒක ඇත්තක් වෙන්න බෑ. සම්මතයට පියවිය හැට ඒක ඇත්තක්. හැබැයි අපි විද්‍යාත්මක ඇසකින් බැලුවොත් ඒ දැල්වපු තෙල් බිඳම නම් ඒ දැල්වෙන විදුලි ඒකකය නම් දිගටම ආලෝකයේ සපයන්නේ තෙල් තිරේ අවසන් වෙන්න බෑ. විදුලි මීටරේ ගෙවෙන්න බෑ. වැය වෙන්න බෑ. විදුලි මීටරය හැරකිනවා කියන්නේ විදුලියේ වැය වෙනවා. වැය වෙනවා කියන්නේ ක්ෂය වෙනවා. ක්ෂය වෙමින් තමයි ආලෝකය උපදවන්නේ. හැම මොහොතකම සක්‍රීය අවස්ථාවක් තියෙනවා. විදුලි ඒකකය තෙල් බිඳ දවමින් ආලෝකය. හේතුව අවසන් වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට හේතුව ක්ෂය වෙනකොට ඵලය වැය වෙනවා. ධර්මයේ තුල අපට කියා දෙනවා කය ධම්මං වය ධම්මං. එතනයි විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ පැත්ත හසු වෙන්නේ කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. හේතුව ක්ෂය වෙනකොට ඵලය වැය වෙනවා. මෙවන් වූ ධර්මතාවය අපි සම්මතය තුළ දකින දේ තුළ විද්‍යාත්මක ඇසකින් බලලා හඳුනා ගන්න පුළුවන්කම ඇති. තර්කානුකූල දැල්ලුණු තෙල් බිඳින්ම නම් ආලෝකයේ පවතින්නේ තෙල් අවසන් වෙන විදියක්. තෙල් තිරයද දැවෙන බවක් තියෙනවනම් ගෙවෙන බවක් තියෙනවනම් එහෙනම් අපිට පිළිගන්න වෙනවා බිඳින් බිඳ බිඳින් බිඳ දැවෙන්නේ මේ ආලෝකයට. එතකොට යම් බිඳක් දවල යම් ආලෝකයක් අටගත්තන හේතුව ක්ෂය වෙනකොට ආලෝකය නැමති ඵලයට පවතින බැවක වැයයි. ආපහු හේතුව ක්ෂය වෙමින්මයි ඵලයක් අටගන්නවා. හේතුව ක්ෂය වෙමින්මයි ඵලයක් හටගන්න. එතකොට කලින් හටගත්ත හේතුව හේතුවෙන් හටගත්ත ඵලය ඉතුරුවක් නැතුවම අවසන් වෙන්න. ඒක තමයි විදර්ශනායසට අපි ස්කන්ධ සම්පතියත් එක්ක වර්තමානයේ හැටියට හඳුනාගන්නේ උදේ වැය හැටියට අපේ ප්‍රත්‍යක්ෂයට එන්නේ නුවණසට විෂය වෙන්නේ ඊට පස්සේ. හැම මොහොතකම එතකොට අපට පහන් දැල්ලක් පේන තැන බිඳින් බිඳ ගෙවමින් පැවතිච්ච ඇතිවෙමින් නැසෙමින් පවතින ධර්මතාවයක් ඇති තැනයි අපට හඳුනගන්න. අපි කියන්නේ පහන් දැල්ලා නිත්‍යයි කියලා. ඒක නිත්‍ය අදහස. එතකොට පහන් දැල්ලා නිත්‍යයි. පහන් දැල්ලා තියෙනවා. තියෙන පහන් දැල්ල නිවි නිවි යනවා. නිවි නිවි යනවා. එතකොට වරදවාගත් තැන ඒ විදිහෙන්ම වරදවාගෙන තියෙනවා ඒ සංකල්පේ. හේතුවත් ඵලයත් දෙකම ඉතුරුවක් නැතුවමයි සේවෙන්නේ වැයෙන්නේ. ඉබඳු ධර්මතාවයක් ළඟ හටගන්න සම්මුතිය තමයි දැල්ල කියන්නේ. පහන් කියලා කියන්නේ. නාම රූප පත්‍ය විඥානං කියලා ඒක දහමේදී අපි හඳුනා ගන්නවා. විඥානයේ හැමතිස්සෙම සම්මුතියෙන් වැහිලා තියෙනවා. විඥානයේ සදේ ලක්ෂණේ නෙමෙයි අපට හම්බ වෙන්නේ. අපි දැස් සමුවේහි වටපිටාව බැලුවොත් අපට බිත්තියක් පේනවා. බිත්තියක් පේනවා කියන දේ ඇත්ත නෙමෙයි. සම්මුතියෙන් පරමාර්ථය වෙයිලා. පඨවි ආපෝ තේජෝ වායෝ බිත්තිය නෙමෙයි. වන්න ගන්ධ රසෝ ජාද බිත්තිය නෙමෙයි. පවතින දේ වන්න ගන්ධ රසෝ ජා පඨවි ආපෝ තේජෝ වායෝ. තියෙන දේ පේන්නේ. බිත්තියක් පේනවා කියන අදහස. ඒ වගේමයි අපට විඥානයේ හමු වෙන තැන ඒ පඤ්ඤාප්තියෙන් වෙහිලමයි හමු වෙන්නේ. දැන් අපි අම්මා කියන දැනගැනීමට ආවොත් මුනේන්ද්‍රදාස මහත්මයා පිළිබඳව අපි සිහිතල දැන් අපිට විඥානයේ හම්බ වෙන්නේ පුද්ගල භාවයෙන්ම. ඒ තුල මෙබඳු හැඩරුව ඇති මෙබඳු සැප දුක් විඳින්න පුළුවන් බාහිරේ ඉන්නා වූ කෙනෙක් පුද්ගලයේ පිළිබඳව අරමුණු වෙලා තියෙන්න පුළුවන්. අරමුණු වෙන්න පුළුවන්. අර පුද්ගල භාවයෙන් තෙනේ හිටින සම්මුතිය විඥානය දෝෂයක් නෙවෙයි. හැබැයි සම්මතයේ ඉක්මව එහි පිහිටන්නට බැරි වුණු විඥානයේ මායාව අපි කියනවා මායෝපමාච විඥානං කියලා. විඥානයේ මායාව. එතකොට මායාකාරී සිත් අපි ගණනය කරනව කාමාවචරව රූපාවචරව අරූපාවචරව කියලා. ඔය මොන පැත්තෙන් කතා කළත් ඒ කතා කරන්නේ මායාව ගැන. එක වටිනාකමක් නෑ මායාවක්. හැබැයි අපට මේකට වඩා අරක හොඳයි අරකට වඩා ඒක හොඳයි කියන වටින බවක් පුදුමී බවක් අපි හදාගන්නවා. මේ දහම ගවේෂණය කරන කෙනාට විඥානේ මායාව. කාම භවින් රූපී භවින් අරූපී භවින් පුද්ගල අදහසින් ඒ විඥානේ පෙනී සිටින්න පුළුවන්. එනිසා තමයි මායාවක් කියලා කියන්නේ. මායාව හැමතිස්සෙම නාම රූප අණුව පවතින යම් සංජානාති තන්විතක්කේති යම් විතක්කේති තන්විජාන හැමතිස්සෙම විඥාණය සංඥාවට විතර්ක කරලා දැනගත්තද බාහිරය දැනගත්තේ නෑ. හැබැයි අපි අවසන් කරන්නේ නිබඳු හැඩරුව ඇති නිබඳු සැප දුක් විඳින්න පුළුවන් කෙනෙක් දෙයක් බාහිරයෙන් තියෙනවා ඉන්නවා කියන මිත්‍යා අදහසට ගියහම ඒ තියෙන දේ බලන්න එහෙ උපද්දවන්න තියෙන දේ අහන්න කන උපද්දවන්න තියෙන දේ විඳින්න නාසය දිව කය උපද්දවන්න තියෙන දේ ගැන හිතන්න මනස උපද්දවන්න අන්න ආයතනයන්ගේ හට ගැනීම ප්‍රතිසන්දිය කියවෙන්නේ එතනින් යෝ භික්ඛවේ චක්කුම් උප්පාදෝ දුක්ඛස්සේස උප්පාදෝ රෝගානන්ති විදරා මරණස්ස පාතබහ උපත නියෝජනය වෙන්නේ එතන. එතකොට අපි මේ සම්මතය හා පරමාර්ථය කියන දෙකයි මේ විදර්ශනාවේදී විදසුනේදී ගවේෂණය වෙන්නේ. සම්මුතියෙන් හැමතිස්සෙම පරමාර්ථය වෙහිලා තියෙනවා. ඵලයෙන් වෙහිලා තියෙනවා හේතුව. ඒ වෙහිච්ච සැඟවිච්ච හේතුව නුවණින් දකිනින් බලමින් සම්මතේ මිත්‍යාව බිඳින්න පුළුවන් වුණු එතනයි අපට සමුච්ඡේද මරණයකට යන්න පුළුවන්. ඊගෙන වැඩි වැඩියෙන් සොයන්න විමසන්න කාලය ගත යුතුයි හැම කෙනෙක්. ලෝකයේ තුල පවතින පුළුවන් ධර්මතාවය කුමක්ද කියලා සොයා බලන්නත් පුළුවන් නිදර්ශන වශයෙන්. හින් ධර්මයේ තුලින් අපි ඊගෙන විමසනකොට ඊට වඩා එහාට යන්න වෙනවා. අපි මරණය කියන වචනේ කතා කළොත් අකුරු හතරක් එහෙට ගැටුණු සම් සතහන එහෙට දැర్శනේ එක කවුරු හරි උච්චාරණය කළොත් ශබ්දයක් කනට ගැටේ. එහෙම නැත්නම් යමක් කයට ස්පර්ශ වුණොත් දැනෙන සීතල උණුසුමත් එක්ක මිය ගිහිල්ලා කියන අදහස උපදව ගන්න පුළුවන්. එතකොට ඇහැට ගැටුනේ සටහන. කනට ගැටුනේ ශබ්දය. නාසයට දැනුනේ ගන්ධය. කයට දැනුනේ සීතල. ධාතු ස්වභාවය. එතකොට කවදාවත් අපට එහෙට කනට නාසියට දිවට කයට මරණය හම්බ වෙන්නේ එහෙට කවදාවත් මරණය පෙනිලා නෑ. හොඳට හිතලා බලන්න මරණය කියන්නේ මොකකටද? කෙස් වලටද, ලොම් වලටද, නියද, දත්ද, හමද, මාසද කියලා පේන පේන දේවල් වලින් විමසලා බලන්න මේකද මරණය කියන්නේ? පෙට්ටියද මරණය කියන්නේ? කොයි එකද මරණය කියලා හෙව්වා? මරණය බාහිරයෙන් ඇවිල්ලා නැහැ අපිට කවදා. එහෙට වරණේ සටහන හැර, කනට ශබ්දයක් හැර, නාසයට ගන්ධය හැර, දිවට රසයක් හැර, කයට පහසක් හැර වෙන කිසිවක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි හඳා වැළපෙන තරමේ මහා දුක් ගින්නක් ඇති කරන මරණය කුලින් ආවේ. ඒන විදිය මොකක්ද? අන්න ඒ සොයා බැලීම තමයි අපි ඔය පහනත විදුලි බුබුලක වාහනයක සක්‍රීය අවස්ථාවක් ගැන අපි කතා කරන්නේ. ඒ වගේ මෙන්න මේ ක්ෂණයක් පාසා එහෙට කනට නාසයට දිවට කයට මනසට අනු මේ ස්කන්ධ ආයතනයන්ගේ පැවැත්ම හසු කරගන්නට පුළුවන් වුණොත් ඒක නොසිඳී පවතින්නේ කොහොමද? ඒ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කොහොමද විඳින්නේ? හේ නිදහස් වේ ධර්මතාවය අතීතයට හෝ වර්ත අනාගතයට හෝ අයත් නොවන ආකාරයේ ඒ සක්‍රීය අවස්ථාව වර්තමානයේ වර්තමානයේ හැටියට වින් කර ගන්න පුළුවන් වුණා. ඔන්න ඔබටත් මටත් පුළුවන් වේවි යම් දවසක සමුච්ඡේද මරණයෙන් පිරිනිවන්. ඒ කියන්නේ නැවත නූපදින නොහට ගන්න තැනකින් ගමනව සංකල්ප. එනිසාද නියමිත වේලාව අවසන් වේගෙන යනවා. ඔබට පුළුවන්කම තියෙනවා තව දුරටත් මේ ගැන හුඟක් ඈතට ගැඹුරින් විමසන්නේ. විදර්ශනාව කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, ඔය ගැන සිතීම. සම්මතයෙන් මිදුණු තැන සම්මුතියේ සත්‍යය. සම්මුති සත්‍ය බිඳුනට වැඩක් වෙන්නේ පරමාර්ථ සත්‍ය දැකලා. පරමාර්ථ සත්‍ය කියන්නේ ආරි සත්‍ය නෙමෙයි. සම්මුති සත්‍ය බිඳගෙන පරමාර්ථ සත්‍ය, පරමාර්ථ සත්‍ය බිඳ වැටෙන්න ඕන ආරි සත්‍ය ළඟ. ඒ නිසා අපි පරමාර්ථය ළඟ නෙමෙයි නතර වෙන්න ඕන, ආර්ය සත්‍ය ළඟ. ආර්ය සත්‍ය දක්වා අපේ ගවේෂණය සෙවීම කළ යුතුයි කියන අදහසෙහි සිත් හිටුවාගෙන කටයුතු කරන්නට උත්සාහවත් වේවා. මේ මරණ බය, ජීවිත බය තදින් දැනෙන දැනුණු මේ වෙලාව ඒ ජරා මරණයෙන් නිදහස් වෙන මාවතක් හොයන්නට හැම කෙනෙක්ම උත්සාහවත් වේවා. අදිස්ථාන පූර්වකව දෙඩි වීරයෙන් කටයුතු කරත්වා කියන අදහසින් අපි අනුශාසනාව නිමා කරනවා. මීට වසර 13කට ඉහතදී අභාවයට පත්වන්නට හේතුණු අමිත් මුනීන්ද්‍රදාස මහත්මානන් නැතුළු හැම දිනා නමින් නැසීමිය පරලෝකීය ඥාති වර්ගයාට සුජීවත්ව වාසය කරන මෞදමා ප්‍රිය ගුරුවරාදී හිතයිසී කුලදේශ ඨිනට
ඔබ අප හැම දෙනාටම මත බුදු වෙන බුදු සත්‍යයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාට ඒ අජරාමර නිර්වාණ ශාන්තිය පිණිස මේ උතුම් කුසලය මේ උතුම් ධර්මශ්‍රවණයද හේතුපාරමී වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමි.
සාදු
සාදු
චුටි සිත මොනවාගේ වෙයිද කියන කොම එකක් හරි එහෙම නැත්නම් සර්ජරි එකක් කරන ගමන් සර්ජරි අසාර්ථක වෙලා මරණය වෙනවා. ඒ වගේ වෙලාවක චුටි සිත කුමන විදිහට වැඩ කරන්නේ? බොහොම ස්තුතියි චුටි සිත.
නැයි නාමකය රූපකය කියලා දෙපැත්තක් තියෙනවා. අපි බොහෝ වෙලාවට කතා කරන්නේ මේ රූපකය පිළිබඳව. නිර්වින්දනය වෙන්න පුළුවන් හදිසි අනතුරු විපත් වෙන්න පුළුවන් මුලේ ක්‍රියාකාරීත්වයේ අඩපණ වෙන්න පුළුවන්. මේ අපි මොන විදිහෙන් කතා කළත් මේ කතා කරන්නේ කය පිළිබඳව. අපි දන්නවා ආයතන ගැන කතා කරනකොට මන ආයතනය කියලා ආයතනයක් තියෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට සම්බන්ධ නැති. කය හා බැඳුණු රූපේ හා බැඳුණු ආයතන පහයි එහෙ කරනාසය දිවකය කියන පංචවිධ ආයතන. මුළු ශරීරයෙන්ම අක්‍රිය වුණත් ජීවිතේන්ද්‍රිය අවතිනානම් හෘදේ වස්තුව යම් තරමකින් හෝ අවතිනවනම් මන ආයතනයට පවතින පුළුවන් ඉඩ තාම තියෙනවා. කය අක්‍රිය වූ පවනකින් ඒ ක්ෂණයෙන්ම මනස දක්‍රියයි කියලා කියන්න බෑ. ඒ නිසා මොන විදිහේ අදිසියක් අනතුරක් විපතක් කොමවත් වුණත් යම් වෙලාවක් දේවස්තුවේදී පවතිනකම් මොනසුම පවතිනකම් ආයු උස්මාච විඥාන ජීවිතේන්ද්‍රය පවතිනවා නම් ඒ වගේම උස්මය මොනසුම තාම පවතිනවා නම් විඥාණයට තාම ආරම්භ කරන්න පුළුවන් බව තියෙනවා. ඒ නිසා මානසික ක්‍රියාකාරීත්වය අවදින්න පුළුවන්. ඒ නිසා කය අඩපණ වුණේ කියලා ඒ ක්ෂණයේම මානසික ක්‍රියාකාරීත්වය අහෝසි වෙන්නේ මනසට ආරමුණු ගන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ තුල උපමාවක් දක්වන වටුවාව කිනිහිරිය උඩ වහපු මෙස්සට මිටි පහරක් වදින්න බොහෝම ක්ෂණික වෙලාවක් යනවා. ඒ මොහොතේ වුණත් චිතිසිත පහළ වෙන්නට පුළුවන් කියලයි. ඒ සිතක පැවැත්ම බොහෝම ක්ෂණිකයිනේ. රූපයක පැවැත්ම මෙන්න 17න් එක හැටියටයි රූපේක අවශ්‍ය චිත්තක්ෂණ 17ක් නම් සිතක පැවැත්ම චිත්තක්ෂණයක් හැටියටයි දක්වලා තියෙන්නේ. එනිසා රූපය අක්‍රිය වීගෙන ගියා. නාම ධර්මයන්ගේ ප්‍රත්‍ය තවදුරටත් පවතින නිසා එබඳු අවසාන සිත් උපදින්නට පුළුවන්කම තියෙනවා දෙවිදාකාරයේ. අපි දන්නවා මරණ මොහොතේ කෙනෙකුගේ සිතට පහළ වෙන්නට පුළුවන් කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියලා තියෙනවා. මෙන්න මේ කිසියම් නිමිත්තක් ඇසුරු කරගෙන නාම ධර්ම හැටියට මනායතනේ යම් කර්ම, කර්ම නිමිති, ගති නිමිති ආරම්භ කරගෙන ප්‍රතිසන්දියට යන්නත් පුළුවන්. ඒවේ යථාර්ථය සම්මතයේ පරමාර්ථය වින් කරගෙන අනුපාදා පරිවාණි පිරිනිවෙන්න ඒ ක්ෂණේ ප්‍රමාණව අපි කියන්නේ සැල සම්පත්තිය. මේ අවබෝධය පිණිස ගත වෙන කාලය සැලය. නුවණ අනුවණ දෙකටම ඒ හා සමානයි. ඒ නිසා කය අක්‍රිය වුණා කියලා මනස ඒ මොහොතේ ෂේ වෙනවා කියන අදහසක් නැති බවයි තේරුම් ගත යුතුයි.
තෙරුවන් සරණයි. තව කාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. ගැටලු තියෙනවා නම් ඉක්මනින් ඉදිරිපත් කරන්න, තව සුළු වෙලාවයි අපිට ගත කරන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේට. කවුරු හරි චැට් එකට දැම්මොත් මම අන්මියුට් කරන්න උත්සාහ කරන්නම්.
එරුවන් සර්ණයි පිටිකල ගුරුන්දු ස්වාමීන්
වහන්සේ.
නැහැ
තෙරුවන් සරණයි. අපිට ඇහෙනවා කියන්නේ ප්‍රශ්නය.
මගේ ප්‍රශ්නය ඔබ වහන්සේ සදාන් කරා සියලුම ලෝකවල ජරා මරණ ව්‍යාධි පවතිනවා කියලා. සියලුම ලෝකවල බ්‍රහ්ම ලෝකවල පව
ව්‍යාධි නේ ජරා මරණ.
බ්‍රහ්ම ලෝකවල පව අරූපාවචර අරූපාවචරයේ එකේම පවතිනවා.
නාම ධර්මයන්ගෙත් තියෙනවා ජරා මරණ. හටගත්තු යමක් සියල්ල ඒ නාම ධර්මයන්ටත් තියෙනවනේ ආයු කාලය. නාම ජීවිතේන්ද්‍රිය කියන ජීවිතයක් ප්‍රත්‍ය ඒ ආයුෂයගේ ගිරීමක් තියෙනවා. ජරාව කියලා කියන අදහස දක්වලා තියෙන්නේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාදිච්ඡං වදිච්ඡිත ආයුනු සංඝා ඉන්ද්‍රයන් පරිපාක. ඒ නාම රූප ධර්මයන්ගේ වේවා, නාම රූප නාම ධර්මයන්ගේ වේවා, ආයුෂයගේ ගිවීම ඉන්ද්‍රයන්ගේ පරිපාකයක් ගිවීම ඒ කියවෙන්නේ ජරා. එතකොට නා රූප ධර්මයන්ට මෙන්ම නාම ධර්මයන්ට දැන් අපි කියනවා රූපේ කාවස චිත්තක්ෂණ 17කින් කියලා. රූපේ නාම ධර්මයන්ගේ ආවසිය අපි චිත්තක්ෂණේ කියනවා. එතකොට චිත්තක්ෂණයක් කියලා කියනකොට දැන් අපි ඒක කතා කරනවා උපාදිතිති භංග කියලා අභිධර්මයේ වගේ. ඒකපත කියවනකොට අපිට හම්බෙන කුඩාති චිත්තක්ෂණ තුනක්. ඒ කියන්නේ චිත්තක්ෂණය කියන එක ගෙවෙන එක. ඒ ගෙවි යනව කියලා කියන්නේ ජරාවේ ලක්ෂණ. ජරාම්පිපත්ව මරණ.
එහෙමයි.
ජරාවටපත් වෙලාමයි මරණ. ඉන්සයික රූපේට විතරක් අදාළනේ. ඒ නිසායි අරෝපී බඹලවට ජරා මරණේ සාධාරණයි කියලා කියන්නේ. මොකද ඉහි ජරා මරණේ නැත්තම් එහෙනම් දුකෙන් නිදහස් වෙන්නේ. බෝසත්යන් වහන්සේ අජරා මරණ නිවාරණදී. එතකොට ආලාර කාල මුද්දකාරාම පුත්ත හමු වෙයි. ධ්‍යාන සමාපත්ත උදවාගත් උන්වහන්සේට වැටුනේ තමන් හොයාගෙන යන විමුක්තිය. ජරා මරණයෙන් නිදහස් නෑ මෙතන. මිහිදී ජරා මරණයේ ඇති බව දැකලාමයි උන්වහන්සේ මේ සියල්ල හැරදමා ගයාසීල්සේට වි සයාරුදු කාලය ආසන්න කාලය විවිධාකාරයේ දුෂ්කර ක්‍රියා කොට මෙඳුම් පිළිවෙති. ඒ අජරාමර නිවන සාක්ෂාත් කරගත් අවබෝධක එනිසා තිස්සේ භවයම ජරාමරණයෙන් කරන එක රළු බව සුක්ම බව කියන කාරණාවේද
හොඳයි. තව ගැටලුවක් යොමු කරලා තියෙනවා මං හිතන්නේ සංඝංශමින් සමහරුන්ට මයික් එකෙන් අහන්න බෑ. ජාතිය දුකවන්නේ ජරා මරණ නිසාද මරණය දුකවන්නේ ඇයි?
ඔය ජාතිය ජරා මරණයෙන් කෙලවර වෙන්නේ නැත්නම් අපේ ජාතිය ප්‍රශ්නයක් නෙමෙයිනේ. ජාතිය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හට ජාතිය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම. ස්කන්ධයන්ගේ හට ගැනීම වුණොත් ස්කන්ධයන්ගේ ස්වභාවික ලක්ෂණය තමයි ජරා ව්‍යාධි මරණය. ඒක තවදුරටත් පැහැදිලි කරන තැන කියන්නේ ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, කය ධම්ම, වය ධම්ම. අලබ්බනීය ධර්ම කියලා කියනවා. මේ රූපාදී ස්කන්ධ පහේ එහෙම නැත්නම් චිත්තචෛසික රූප මේ සියල්ලෙහි අමරණීයත්වයක් නේ. ඒකාන්තයෙන් මේ සියලු ධර්මය චිත්තද චෛතසිකද රූපද. එතකොට හට ගැනීම කියලා කියන්නේ මේ මේ ධර්මතාවයන්ගේ හට ගැනීම. ස්කන්ධයන්ගේ ලක්ෂණය තමයි එතකොට ඒකාන්තයෙන් ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, කය ධම්ම, වය ධම්ම. ඔය ටිකට යටත් නොවන, ඔය ධර්මතාවයට අයත් නොවන චිත්ත හෝ චෛතසික හෝ රූප හෝ හම්බ වෙන්නේ. ඒ කියවෙන තව විදිහකින් ගත්ත ස්කන්ධ පංචකය චිත්ත චෛතසික රූප කියන තැනින් ඒ ටික ඒකාන්තේ දිරණ ධර්ම, ලෙඩ වෙන ධර්ම, නියෙන ධර්ම, සේවෙන ධර්ම, වැයෙන ධර්ම. එනිසා අපි කාටවත්ම අපි කැමති ආකාරයෙන් කැමති ආකාරයෙන් පවතින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෙමෙයි අපිට. අපිට ගැටලුව තියෙන්නේ අපට කැමති ආකාරයෙන් පවතින.
අපිට කැමති ආකාරයෙන් පවතින්න බැරි මේ ස්කන්ධයන් තුල තියෙන මේ පොදු ලක්ෂණය. ඉතින් මේ බඳු ලක්ෂණයකින් යුක්ත ස්කන්ධ මමය මගේ මගේ ආත්මය කියලා දැඩිකොට යම්තා ගෙන තිබේ නම් පාදාන කොට ඇතුත් මම මගේ මගේ ආත්මය කියන වරදවාගත් අදහසින් මේ ස්කන්ධ දැඩිකොට පවතින තාක් කල් ඒ ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණේ මතුවෙන වෙලාව තමාගේ දිරීමක් ලෙඩවීමක් මරණයක් සේ වෙන වේ වෙනවා. තමාට අයිති දේ දිරන ලෙඩ වෙන මේ නියන සේ වෙන වෙනස් වෙන බව දැනෙන නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ට මුල දෙන්නේ. යම් දවසක මේ ස්කන්ධයන්ගේ ලක්ෂණය හඳුනාගෙන අවිද්‍යා තෘෂ්ණාවෙන් නිදහස් වුනොත් එදාට ස්කන්ධ ටිකේ ලක්ෂණය එහෙමමයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජරා ව්‍යාධි මරණ දුකින් මිදිලා හැබැයි ස්කන්ධ ටික තවදුරට දිරණ එනිසා බුදු සිරුර දිරාපත්. ඒකයටත් ලෙඩවීම සාධාරණයි. උන්වහන්සේත් ලෙඩ වුණා. මරණය කියන වචනේ භාවිතානුකූල කිරුණා. සේවන වෙනස් වෙන ධර්මතාවයේ තනත් තිබුණා. හැබැයි මේ මම මගේ මගේ ආත්මයේ කොටගත් බවකින් නෙමෙයි ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ස්කන්ධ ධර්මතාවය එහි අපට හමු වුණා. උන්වහන්සේලා ඒ සියල්ල අනාත්ම වශයෙන් දැකලා මිදිච්ච නිසා මම දිරනවා මම ලෙඩ වෙලා මම මේනවා කියන දුක සංවේගය උන්වහන්සේලාට පැවතුනේ නෑ. උන්වහන්සේලා ඒ දුකින් මිදිලා ඒ දුකෙන් මිදෙන අවස්ථාව තමයි අපි සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ අර අවිද්‍යා තෘෂ්ණාවෙන් දැඩි කොටගෙන මගේ දේ දිරණ ලෙඩ වෙන මියන ස්වභාවයෙන් යුක්ත තැන හඩා වැළපෙන බවින් නිදහස්. මේ ස්කන්ධ ධර්මතාවයන් චිත්තයිසික රූප සියල්ල නිබඳු ලක්ෂණ වලින් යුක්තයි කියන අවබෝධයටයි තමයි. එතන මම වගේ මගේ ආත්මය වශයෙන් ගැනීමක් උනේ නෑ. ඒ නිසා උන්වහන්සේලා සෝපදිශේෂ නිබ්බාන කියලා කියනකොට ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් මිදුණා. හැබැයි තාම ජරාව ව්‍යාධි මරණය කියන ධර්මතාවය අනුපාදාපර නිර්වාණයේදී ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන මුලින් ජාති ජරා මරණ දුකෙන් මිදෙන සෝපදිශේෂයි ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙනවා අනුපදිශේෂයි. එනිසා දුකෙන් මිදීම පිළිබඳව උන්වහන්සේලාගේ ජීවිත තුළින් කියවෙන්නේ මේ ආකාරයයි. එනිසා හටගත් ස්කන්ධ ටිකේ පැවැත්ම තියෙනවා. අතන සූත්‍රයේ විමසල බැලුවොත් කීනා ජාති උසිතං කීනම් පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තායතිකේ භවසි. කීනම් පුරාණ දැන් පුරාණ කර්ම ඉවල දැන්. ඒ කියන්නේ පහන දැල් වෙනවා තාම. මෙතෙක් කාලයක් පහනට තෙල් දැම්ම තිරේ දැම්ම. දැන් පහනේ ආදීන මේ දැකලා තීරණය කළා ආපහු පහනට තෙල් තිරේ එකතු කරන්න. හැබැයි තාම පහන දැල්වෙද්දිම පහන නිවුනේ නිවෙන්නේ කියලා දන්නවා. මොකද යම් තාක්කල් මේ තියෙන තෙල් ටික තිරේ පවතින තාක්කල් පැවතිලා ඔහේ නිවිලා යාවේ. ඒක නිවන් උත්සාහ කරන්නේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතය ආපෝ තෙල් නොදමන තිර නොදමන එහෙත් තෙල් වෙන පහනක්. එතකොට ඒකාන්තයෙන් තෙල් දැම්මේ නැත්නම් තිරේ දැම්මේ නැත්නම් තෙල් ටික තිරේ අවසන් වෙන විරත් චිත්තායතකේ බවස් ආපහු අනාගත භවයේ බැඳිලා නැහැ. නිබ්බන්ති ධීර යතයම්පති පහන නිවනවා නිවිලයා නිවෙන්න නොදී මෙතෙක් කල් තෙල් කෙරේ දැම්මා. පහන දැල් වෙනවා. ඒ නිසා ස්කන්ධ ටික පවතින හටගත්. පුරාණ කර්මයට හටගත් ස්කන්ධ ටිකේ ප්‍රත්‍යක්ම තියෙනවා. ඒ ස්කන්ධ ටික ජරා ව්‍යාධි මරණේ කය වේ ධර්මතාවයෙන් යුක්තයි. ඒත් උන්වහන්සේලා දන්නවා දුකින් මිදලා. දුකින් මිදහස් මම මගේ මගේ ආත්මය කරගෙන විඳින දුක උන්වහන්සේලාට යම් දවසක ඒ ආශ්‍රය ආගේ පිරිහීම අනුපාදා පරිනිර්වාණය උන්වහන්සේලා පිරිනිවන් ඒක තමයි ඒ ධර්මතාවයේ ඒ තැනදී අපිට කතා කරන්නේ. ඉන්නේ ආයම දනකම් ජාති ජරා ව්‍යාධි මරණය ජාති ජරා ව්‍යාධි මරණ දුක මේ දෙපැත්තම සෞඛ්‍ය අවබෝධයෙන් අපිට පුළුවන් ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න. ජාති ජරා ව්‍යාධි මරණේ ධර්මතාවය. රෝහලකට ගියොත් හැම ඇඳගම ඉන්නේ ලෙඩු. අපි වාට්ටු සංකීර්ණ පසු කරගෙන ඇඳම් පහු කරගෙන ගිහිල්ලා එක ඇඳක් ළඟ නතර වෙලා අල්ලනිකට තියාගෙන නේ අපෝයි මොකද මේ ඉන්නේ කියලා කතා දුක් වෙනවා. දැන් හැම ඇඳකම ඉන්නේ ලෙඩ. ලෙඩවීම නම් දුක. හැම ඇඳක් ළඟම අපි අඳන. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. එක ඇඳක් ළඟ නතර වෙලා අපි යනවා. හිතලා බලන්න. ලෙඩේ නිසාද? ලෙඩා මගේ නිසාද? ඒ දුක ආවේ කියලා. අනිත් අයත් ලෙඩු ඊටත් වඩා භයානක අනතුරුදායක ලෙඩු හිටිය. හැබැයි මගේ. ඒ නිසා මට ඒව ගැටලුවක් වුණේ නැහැ. ලෙඩ කියන ව්‍යාධ කියන ධර්මතාවය නම් අපිට ප්‍රශ්න. ඒ හැමතැනකම ප්‍රශ්නයක් වෙනවා. ව්‍යාධ කියන ධර්මතාවය අපිට ප්‍රශ්නයක් උනේ මගේ වෙච්ච නිසා. යම් දවසක මගේ කියන අදහසෙන් මිදුණා නම් අනිත් තැන් වල ඉන්න ලෙඩ වගේ මේ දේ ඉන්න ලෙඩ අධ්‍යා බලන්න පුළුවන් වුණා ධර්මතාවය ඇතුළේ. එදාට මගේ කම නිසා එන මම නිසා එන දුක නිදහස් සහ මුලින්ම නිදහස්. ඉතින් අපි උත්සාහ කළ යුත්තේ ඒ අවබෝධයට එන්න.
සිරසයන් වහන්ස ප්‍රශ්න කීපයක් එකට සම්බන්ධව දෙක ප්‍රශ්නයක් තියෙනවා. ජරා මරණය ලක්වන ස්කන්ධ අපට නැවත නැවත හමු වෙනව නේද? එතකොට නැත යන අන්තයෙන් ස්කන්ධ හමු වෙනව නේද කියලා.
අපි තේරුම් ගන්න ඕන දේ තමයි ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ. ඒක ධර්මතාවය.
බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආර්ය අනාර්ය වූ හැම තැනකම පවතින ස්කන්ධ ලක්ෂණ එකයි. ස්කන්ධ ලක්ෂණ එකයි. එතකොට කෙනෙක් ජරා ව්‍යාධි මරණය ළඟ හඬා වැළපෙනවා. තව පිරිසක් ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සෝපායාසයන්දී මිදිලා
ඉන්නවා.
මිදිලා ඉන්නවා. එතකොට මේ අවබෝධය හා අනවබෝධය කියන දැක්ම හා නොදැක්ම කියන කාරණේ මතයි මේ ධ්‍යාකාරයක අත්දැකීමක් ලබන්න වෙලා තියෙන්නේ. එතකොට ස්කන්ධ ඇති බවකින් ගත්තත් නැති බවකින් ගත්තත් දෙකම අන්ත දෙකක්. ඒ ගැන තමයි අපි කිව්වේ හොයන්න ඕන කියලා. පිච්චුණු හා නොපිච්චුණු කියලා අපි දෙපැත්තක් කතා කළා, අන්ත දෙක. හැබැයි පැවැත්ම ගැන අපි කතා කළේ පිච්චුණු දෙයින් නෙමෙයි නොපිච්චුණු දෙයින්. පිච්චුණු දෙයින් අපි ඔය කියන අන්ත දෙකට වැටෙන්නේ ඇති බව හෝ නැති බවට ආවා කියලා කියන්නේ පිච්චුණු දේ මත හෝ නොපිච්චුණු දේ මතට පැමිණීම. එතකොට අපි පිච්චෙන දේ සක්‍රීය අවස්ථාව ස්කන්ධයන්ගේ උදයත්වය. ඒ ක්ෂණය තුළ, ඒ මොහොත තුළ උදේ වේ. දකින්න නුවණ ඇති වෙච්ච තැන අපිට පිච්චුණු දෙයින් හෝ නොපිච්චුණු දෙයින් එන්න දුකක් නැහැ. අද අපි දුක් විඳින්නේ නොපිච්චුණු දෙය ඇසුරු කරගෙන හෝ පිච්චුණු දෙය ඇසුරු කරගෙන. පිච්චෙන දේ ගැන අත්දැකීම අඩුයි. අපි හැමතිස්සේම සෝක පරිදේ දුක්ඛ දෝමනස්සයට ඇවිල්ලා තියෙනවා. එක්ක අතීතය ඇසුරු කරගෙන, එක්ක අනාගතය ඇසුරු කරගෙන, එක්ක ඇති බව ඇසුරු කරගෙන, එක්ක නැති බව ඇසුරු කරගෙන. ඉතින් මේ දෙකම දුක උපදින්නේ මුනීන්ද්‍රදාස මහත්මයා නෑ නැති වුණා කියලා, අපෙන් වෙන් වුණා, අහිමි වුණා කියලා ඕන තරම් අඩන්න වැළපෙන හේතු තියෙනවා. නැති බව නිසා, ඇති බව නිසා හඳන්න වැළපෙන හේතු තියෙනවා. එතකොට ඔන්නෝය දෙක නැතහැරලා සක්‍රීය අවස්ථාව එන වර්තමානයේ සේවන වේවෙන ධර්මතාවය කියන එක අපි දැනගත්තාම, තේරුම් ගත්තාම ඒක මහ ගැඹුරු අවබෝධයක්. රූපය කියන්නේ මොකක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න පස්ස වේදනා සංඥා චේතනා මනසකාර නාම ධර්මය. මේ දෙපැත්තටම අයිති නැති දෙයකුයි අපේ විඥානය දැනගෙන වෙලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගත්තොත් නාම රූප ප්‍රත්‍ය කරගෙනමයි හටගන්නේ විඥානේ. හැබැයි විඥානේ දැන ගැනීම නාමයේ පැත්තට, රූපයේ පැත්තට නෙවෙයි. එතකොට අපි මේ දෙපැත්තේ පිහිටන්නට, මේ දෙපැත්ත අරමුණු කරන්නට ඉඩ නොතිබුණු ස්කන්ධයන්ගේ ලක්ෂණ උදේ වේ දකිනු විඥානේ හැමතිස්සෙම නිෂ්ක්‍රිය වේ. විඥාන ස්ථිතියක් වෙන්නේ ඉඩක් නෑ. දැන් අපි හැමතිස්සෙම දැනගත්තේ බාහිරේ තියෙන දෙයක් ඉන්න කෙනෙක් කියන අදහස આવුත් ඇති. ඉන්න කෙනෙක් තියෙන දෙයක් නම් ඒ තියෙන දේ බැලීමේ කැමැත්ත චේතනාව කර්මය බැලීමේ කැමැත්ත කියන්නේ කැමැත්ත කියලා කියන්නේ චේතනාව චේතනාවට තව වචනයක් කියනවා අපි කර්මය කියලා එතන කර්මයෙන් ආයතනය පිළියෙල කරනවා හැමතිස්සෙම පුරාණ කර්මයේ ආයතනය පිළියෙල එතකොට බැලීමට නම් ඇහැ වුණ ඇහැපද ආනනම් කනපද එතකොට අවිද්‍යා තෘෂ්ණ කර්ම ආහාර මේ ඊළඹෙන මොහොතට කර්ම සකස් කරන හැටි එතකොට අපි ওই ටික දැනගෙන දැකගෙන විඥාණයට එල්ලෙන්න තැන නොදුන් විඥානේ හටගත්තේ මෙන්න මෙහෙමයි යම් සංඥානස්තන් විතක්කේත හටගත්ත විදිය ඒ සංඥා සංකාරයන් හටගත්ත කොහොමද ස්පර්ශින් ස්පර්ශයට හේතු වෙනවද අන්න එතකොට අර සේන වේ වෙන ධර්මතාවයන්ගෙන් යුක්ත නාම රූප දෙකේ පරිසම දෙකේම වෙනකොට විඥාණයට පිටත හම්බ නොවන තැනට හේතකල් අපට ස්කන්ධ ඇත හෝ නැත හෝ කියන්න වෙනවා. එතකොට අපට හම්බ වෙන්නේ ස්කන්ධ හම්බ වෙයි. හටගෙන නිරුද්ධ වෙනවා. හට ගැනීමත් නිරුද්ධ වීමත් දකින නිසායි ඇත හෝ නැත කියන්න බැරි වෙන්නේ. හට ගැනීමක් පේන නිසා නෑ කියන්න බෑ. හටගද්දී නිරුද්ධ වෙන නිසා තියෙනවා කියන්නේ. එතනට යන අන්ත දෙකෙන් මිදුණු විඥාණයට පිටන්නට පොළොවක් නොදෙමින් විඥාන නිරෝධය සලායතන නිරෝධය කරන්න පුළුවන් වෙන්නේ ඒ අවබෝධයට. ඒ අවබෝධය ලබන තුරු ඇති බව හෝ නැති බව කියන අන්ත දෙක භජනය කරන්න වෙනවා. එහෙම භජනය වෙන්නේ නාම රූප දෙකේ ඇත්ත විඥානයේ මායාව නොහඳුනන නිසා. ඉතින් අපි ඒ ගැන හොයන්න උත්සාහවත් වෙමු. දැන් කාලය අවසන්. ඉතින් මේ මන ඇසූ හැම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දුන් මුනිේන්ද්‍ර දාස මහත්මානන් වෙනුවෙන් පුතුණුවන් මෑණියන් ඥාතිතයි සීන් වගේ රණිකොග්ගලගේ මහාචාර්යතුමන් එතුළු මේ හැම දෙනාගේ සහාය උපකාරයේ දායකත්වයේ මේ අවස්ථාව උදා වුණේ. ඉතින් අපි පළමු කොට මතු දුන බුදු බෝසත්යන් වහන්සේලා එක් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දෙන දිව්‍ය ආශිර්වාද වැඩි දියුණු කරගනිවා. ප්‍රාර්ථනීය බෝධියෙන් දෙවිලෝ අමා මහ නිවනින්
සැනසෙයිවා.
සමිත් මුනීන්ද්‍රදාස මහත්මානම් යාත්‍රී වෙනුවෙන් දීපිතුයි. ඉතින් එතුමා වංචාවට දූෂණයට කොමිස්වලට යටත් වුණා නම් අද ජීවිතයක් පවතිනවා. ප්‍රකෝටිපති කැටියට ලෝකෙ බැබලෙන්නක් තිබුණා. එතුමාගේ අවංක ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කැපකිරීම නිසා ඒවට අවනත නොවුණු නිසා එතුමාගේ ජීවිතය අපට අහිමි වුණා. ඉතින් එතුමාට සසර ගමනින් භව ගමනින් අකල් මරණ වේවා. දීර්ඝාස සම්පත් කල්‍යාණ මිත්‍ර සම්පත්‍ති සම්ධර්මී ලැබමි. වහවහා ජරා මරණින් තොරව ඒ අමා මහ නිවනින් සැනසීමට මේ කුසලයේ හේතු තුනස්රේමි. ඔබා පැහැම දෙනානමින් ලෙසීමේ ගිය ඥාති වර්ගයාටත් මේ පින්නත්තත් වේවා. දෙලොව ශාන්තිය සැලසේවා. උතුම් නිවනින් සැනසේවා. මේ පින්කමේ දායකත්වයේ දරණ අනුග්‍රහය දක්වන මේ හැම දෙනාටත් ඔබටත් මටත් හදියට ගුරු දෙනාගේ දූදරු පවුල්වල සෑම සියලු දෙනාට බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් සූචනතුන් බලෙන් තුන්වන් ගයන් භාවී දුසුමාන දුසුමාන අපලව දුරු කරදර වහදක කා චිත්ත පීඩාවන් දුරු වී අතුරු අන්තරා නැරි නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු ආත්ම ශාන්ති සහ නිරතනසේ තාත්පස රැකවරණයෙන් සැලසී සියලු ලෞතුරු ප්‍රාර්ථනා සියලු ලෞකික අපේක්ෂා සමුද වේවා ලෞතුරු නිවනින් සැලසීම සිද්ධ වේවා දෙලොව යහපත උදා
වේවා
සාදු සාදු සාදු